ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
අපි එහෙමනම් දැන් ශ්‍රී ලංකාව පිළිබඳව අවධානය යොමු කරමු. ඔබ දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ මීළඟ මහමැතිවරණය පැවැත්වෙන්නේ ලබන සති බදාද. එහෙම බැලුවම තවත් සතියක වගේ කාලයක් තමයි තියෙන්නේ මැතිවරණයට. ඉතින් ශ්‍රී ලංකාවේ තතු විත්ති කතා බහ කරන අපේ සඳද දවස විශේෂාංගයට අපි ශ්‍රී ලංකාවේ මීළඟ මහමැතිවරණය ප්‍රමුඛ කරගෙන අනිකුත් කාරණා පිළිබඳව තොරතුරු සමාලෝචනය ආරම්භ කරනවා. ශ්‍රී ලංකාවේ සිට සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයුබෝවන් සුබෝදෑසනක් මනෝජ්. මැතිවරණය එන්නේ ආසන්න වුණාට අපිට මේ තියෙන කොවිඩ් තත්ත්වයත් එක්ක විශේෂිත වුණු මහා උණුසුමක් දකින්නට ලැබෙන්නේ නැහැ. හැබැයි සිදුවීම් නැත්තේ නැහැ. අපි ටිකක් මේ එක් එක් පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශ පිළිබඳව ටිකක් අවධානයට ලක් කළොත් මනෝජ්, අපි දුටුවේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශ පමණයි. එතකොටකෝ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය, එතකොටකෝ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය, මේ සම්බන්ධව යම් කුතුහලයක් ඇති වෙනවා විශේෂයෙන්ම මැතිවරණය ආසන්න සමය වන නිසා. මැතිවරණයට වන සූදානම ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තොරතුරු වලින් එහෙමනම් අද සාකච්ඡාව ආරම්භ කරමු.
ඔව්, අපි දුටුව පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉලිදැක්වෙනවා. ඒ අනුව පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මූලිකත්වයෙන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉලිදැක්වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය මෙවර මැතිවරණයට අලුතින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න තීරණය කරලා නැහැ. ඔවුන් සූදානම් වනවා සෞභාග්‍ය දැක්ම ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඉදිරි පාලන කාලයේ කටයුතු සිද්ධ කරන්න. ඒ අනුව හැම වතාවකම සිද්ධ වෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළි දක්වනවා, රාජ්‍ය බලය ලැබුණට පස්සේ ඒකට මොකද කරන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවානේ. ඒ සඳහා මේ පසු විපරම් කමිටුවක් පත් කරලා ප්‍රතිපත්ති අනුව කටයුතු කරනවාද බැලිය යුතුයි කියන අදහසක් ඒ සන්ධානයෙන්ම ගොඩනැගිලා තිබුණා. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයනුත් ඒ පිළිබඳව සාකච්ඡා කරලා තිබුණා. ඊට අමතරව සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගියදා ඉල්බැක්වුණා. කෝට්ටේ පිහිටි සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේදී පක්ෂ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා විසින් සමගි ජනබලවේගයේ නායක සනිත් ප්‍රේමදාස මැතිතුමන්ට මේ ප්‍රතිපත්ති ප්‍රකාශය බාර දෙනු ලැබුවා. විශේෂයෙන්ම රටේ ආර්ථිකය පිළිබඳව අවධානය යොමු කළා. රටේ ප්‍රශ්න වලට ගැළපෙන ආකාරයට විශේෂයෙන් COVID-19 තර්ජනයෙන් පස්සේ ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද කියන කාරණා වලට තමයි වැඩි අවධානයක් යොමු කරලා තිබුණේ. විශේෂයෙන්ම විධිමත් පාලනයක් ඇති කිරීම සඳහා ඒකීය භාවය ඇතුළේ 13 වන සංශෝධනය අනුව බලය බෙදීමට අවශ්‍යයි කියන කාරණය සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කරලා තිබුණා. බලය බෙදීම කියන එක හැමදාමත් ප්‍රධාන කාරණයක් බවට පත්වලා තිබුණා මැතිවරණ ප්‍රකාශවල. විශේෂයෙන්ම මේක තමයි යම් ආකාරයකින් ආන්දෝලනට තුඩු දෙන කාරණයක් බවට පත් උනේ. මෙවර සමගි ජනබලවේගය සඳහන් කරන ඔවුන් 13 වන ආණ්ඩුක්‍රම රස්සා සංශෝධනය අනුව ඒකීය භාවය ඇතුළේ බලය බෙදන්න ඔවුන් කටයුතු කරනවා කියන කාරණය. ඊට අමතරව රුපියල් 20,000ක දීමනාවක් ජනතාවට ලබා දෙන්න සමගි ජනබලවේගයේ නායකවරයා විදිහට සජිත් ප්‍රේමදාස මහත්තයා හැම විටම කතා කළා. මේක දේශපාලන වේදිකාවේ ඇතැම් වෙලාවට උසුළු විසුළුවට ලක්වුණු කාරණයක් බවට පත් උනා. මේ වෙලාවේ කොහොමද රට රුපියල් 20,000ක් එක පුද්ගලයෙකුට ලබා දෙන්නේ කියන කාරණය. නමුත් ඔවුන් දිගින් දිගටම සඳහන් කළා ඒක ලබා දීමේ හැකියාවක් තියෙනවා, වගේම රුපියල් 20,000ක්වත් අවම ඔය ජනතාවට අවශ්‍යයි පවුලක් නඩත්තු කරන්න මේ මතුණු ආර්ථික තත්ත්වයක් එක්ක. ඉතින් ඒ අනුව මෙවරත් කොවිඩ් තත්ත්වය ඇතුළේ රුපියල් 20,000ක් ලබා දීමේ කාර්යය කතා කළා. අපි දැක්ක මේ පෞගේ දවසක ඔවුන්ම කියනවා ලබා ගන්න රුපියල් 20,000 ළඟව බාරකට ලබා දෙන්නේ නැති වෙන විදිහට ජනතාවට ඒ සඳහා යම් පළදායි බවක් ඇති කරන්න ඔවුන් කටයුතු කරනවා කියන කාරණය. මෙවැනි කාරණාවලට මූලිකත්වය ලබා දෙමින් සමගි ජනබලවේගයත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වුණා. විශේෂයෙන්ම දැන් අපි පසුගිය ජනාධිපතිවරණ කාලයේ තැපැල් ඡන්දය පහුණාට පස්සේ තමයි මේ කණ්ඩායම්වල ප්‍රතිපත්ති ප්‍රකාශ එළි දකිනවා අපි දැක්කේ. දැන් මෙවරක් එවැනි තත්ත්වයක් තියෙන්නේ. තැපැල් ඡන්දය බොහෝ දුරට අවසන් වුණායින් පස්සේ තමයි ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වන්න කටයුතු කරේ. ඉතින් තවත් මැතිවරණයට අපි මේ කතා කරන මොහොතේ ඉඳලා සතියක පමණ කාලයක් ඉදිරි වෙලා තිබෙන්නේ. මේ සතියක කාලේ තමයි ජනතාවට මේ ප්‍රතිපත්ති කියවලා අවබෝධයක් ලබා ගන්නවා නම් ඒ සඳහවන කාලය බවට පත් වෙලා තියෙන්නේ.
ඕ හොඳයි. අතරතුරේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා මේ මැතිවරණ ප්‍රතිඵල ලැබෙන ආකාරය පිළිබඳව යම් සඳහන් කිරීමක් කළා. එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙන්න මේ ආකාරයට
අපට ඡන්ද විමසීම බාධාවකින් තොරව පවත්වන්න පුළුවන්. ඡන්ද ගණන් කිරීම පටන් ගන්න අපි 6 වෙනිදා. සමහර දිස්ත්‍රික්කවල තැපල් ඡන්ද පටන් ගන්නවා දිස්ත්‍රික්ක 2ක උදේ 7ට. තවත් දිස්ත්‍රික්ක 2ක ඡන්ද ප්‍රදේශ 2ක් උදේ 7ට පටන් ගන්නවා. අනිත් සියලුම ඡන්ද ප්‍රදේශ සහ තැපල් ඡන්ද ගණන් කිරීම පටන් ගන්න 8ට. නිලධාරීන් ඉන්නවනම් ගණන් කිරීම මැදස්ථානයේ අවටම අපට ඒගොල්ලන්ට 6ට එන්න කියලා ගණන් කිරීම කලින් පටන් ගන්න පුළුවන්. අපි ප්‍රතිඵල කොහොමද දවල් කෑමෙන් පස්සේ තමයි දෙන්න වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා පළවෙනි ප්‍රතිඵලය හවස තේබුණ කලින් දෙන්න.
දැන් අපිට ඒත් එක්කම මේ මැතිවරණයේ ආසන්නව දකින්නට ලැබෙන තවත් කාරණාවක් තමයි විවිධ පාර්ශ්ව මගින් සිදු කරන මත විමසුම්. විශ්වවිද්‍යාල පද්ධති මගින් සිදු කරනවා, ඒ වගේම ස්වාධීන ආයතන මගින් සිදු කරනවා, ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ ආයතන මගින් සිදු කරනවා, මේ වගේ නොයෙකුත් පාර්ශ්වවලින්. නමුත් මෙවර හරි නිහඬයි නේද මේ පැත්ත පිළිබඳව කතා බහ කරද්දී? මොකක්ද මේ පිළිබඳව තියෙන තත්ත්වය ලංකාවේ?
විශේෂයෙන්ම මේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිත කරමින් එක කණ්ඩායම් විසින් සිදු කරන මත විමසුම් අපිට දකින්න ලැබෙනවා. ඒත් වෙලාවට දිස්ත්‍රික්ක මට්ටමින් එහෙම නැත්නම් ඒ කියන්නේ එක එක කලාප මට්ටමින් සමාජ මාධ්‍ය ඔස්සේ භාවිත කරන මත විමසුම් වැනි දේවල් අපි දකිනවා. මෙවර සමීක්ෂණ වලට ලොකු නැඹුරුතාවක් ලබා දීලා නැහැ. බොහෝ වෙලාවට මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ගෙන් ගෙට යාමේ අපහසුතා දත් එකතු කිරීමේ අපහසුතා එවැනි තත්ත්ව ජාතික මට්ටමින් පොදු කාරණාවලදීත් මේ වෙලාවේ පේන්න තිබෙනවා. මේ දත්ත පත්‍රිකා එකතු කිරීම, ඒවා අතපත ගෑම වැනි කාරණා සෞඛ්‍යමය තත්ත්වයන්ට ඒතරම් ගැලපෙන්නේ නැති බවක් පේන්න තියෙනවා. ඒ වගේම ඔබ කිව්වා වගේ යම් ඒ පිළිබඳව සොයා බලන්න කටයුතු කිරීමේ උදාසීන බවකුත් පේන්න තියෙනවා. දැන් ආණ්ඩුව 3-2 බලයක් ඉල්ලනවා මෙවර මැතිවරණයේ විරුද්ධ කණ්ඩායම් 3-2 බලයක් ලබා නොදීම පිළිබඳව කතා කරනවා. එතකොට යම් විදිහකට මැතිවරණය පිළිබඳව ප්‍රතිඵලය පිළිබඳව එක් කණ්ඩායම් යම් මට්ටමක් තමන්ගේ ඔළුවේ තියාගෙන ඉන්නවා වගේ කාරණයක් වෙන්නත් පුළුවන්. ඔබ කිව්වා වගේ එවැනි උදාසීන බවක් පේන්න තියෙනවා මේ වර.
හොඳයි, ඒත් එක්කම අපිට තොරතුරු වාර්තා වෙනවා මනෝජ්. දැන් මැතිවරණය පැවැත්වුණාට පස්සේ පාර්ලිමේන්තු රැස් වෙන්නට ඕනේ. අලුත් පාර්ලිමේන්තු රැස්වීමේදීත් මේ පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීම උදෙසා යම් යම් නිර්ණායක පිළිබඳව සලකා බලමින් තියෙනවා කියලා. එතකොට ඒ පිළිබඳව මොනවද මේ වෙනකොට අරගෙන තියෙන ක්‍රියාමාර්ග අලුත් පාර්ලිමේන්තු රැස්වීම සඳහා?
ඔව්, මහමැතිවරණයෙන් පස්සේ සෞඛ්‍ය ආරක්ෂිතව පාර්ලිමේන්තුව රැස් වෙන්න සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන්න අවශ්‍ය කරුණු නිරීක්ෂණය කිරීමට සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ රාල්වරයා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් අපි දැක්කා පහුගිය 22 පාර්ලිමේන්තු පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එකතු වුණා. මහමැතිවරණයෙන් පස්සේ පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම වලට සහභාගී වෙන මන්ත්‍රීවරුන්, ප්‍රභූවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, ආරක්ෂකංශ මේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට වැඩිපිළිවෙලක් සකස් කරගන්න එක තමයි මේ නිරීක්ෂණ චාරිකාවේ ආරමුණ කියලා අපිට දැනගන්න ලැබුණේ. එතකොට මේ වෛද්‍ය කණ්ඩායම පාර්ලිමේන්තු සභාගර්මය, මන්ත්‍රී ආලින්දය, මහජන මාධ්‍යයේ එක්කම විශේෂ අමුත්තන්ගේ ගැලරි, මන්ත්‍රී භෝජනාගාර, පුස්තකාලය මේ වගේ තැන්වල පාර්ලිමේන්තු පරිශ්‍රයේ ස්ථාන ගණනාවක් පරීක්ෂා කරලා තිබුණා. මේ පරීක්ෂාවෙන් පස්සේ වෛද්‍ය කණ්ඩායමයි පාර්ලිමේන්තු නිලධාරීනුයි පාර්ලිමේන්තුව ඇතුලේ දැනට අනුගමනය කරන සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාපිළිවෙත් ඒත් එක්කම ඇති වෙලා තියෙන යම් ප්‍රායෝගික ගැටලු පිළිබඳවත් දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා. මේ කොරෝනා වෛරස තත්ත්වය පහවෙල යනකම් අමුත්තන් පාර්ලිමේන්තුවට පැමිණීම සීමා කිරීමේ වැදගත්කමක් මේ වෛද්‍ය කණ්ඩායමේදී පෙන්වලා දීලා තියෙනවා. මේ සාකච්ඡාවේදී මතුවෙච්ච කාරණා නිරීක්ෂණ පදනම් කරගෙන සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුගත වෙලා සතිවාර පවත්වන අදාළ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය මන්ත්‍රාලයෙන් නිලධාරීන් ඉදිරි දිනවලදී පාර්ලිමේන්තු මහලේ කම්බරයට ඉදිරිපත් කරන්න නියමිතයි කියලා වාර්තා වෙනවා. මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙන මාර්ගෝපදේශ පදනම් කරගෙන මතුවට පැවැත්වෙන ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු සේවාවේ සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන්න බාන සීල පියවර ගන්නවා කියලා පාර්ලිමේන්තු මහලේ කම්බරයා ධම්මික දසනායක මහත්මයාත් මේ හමුවෙන් පස්සේ නිරීක්ෂණ චාරිකාවෙන් පස්සේ සඳහන් කරලා තියෙනවා.
මේ මැතිවරණයේ ඇස්සේ තවත් විශේෂිත වැදගත් කාරණාවක් පිළිබඳව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා කරුණු සඳහන් කිරීමක් සිදු කළා. දැන් මේ වෙනකොට ත්‍රිකුණාමලයේ පවතින තෙල් ටැංකි සමූහය ඉන්දියාවට ලබා දීලා තියෙන වසර 30ක ගිවිසුමක් යටතේ ඉතින් ඉන්දියානු ඔයිල් සමාගම, ඉන්ඩියන් ඔයිල් සමාගම මේක භාවිතයට ගන්නවා. නමුත් ශ්‍රී ලංකාවට අවශ්‍ය වූ විටක භාවිතයට ගැනීම සඳහා නැවතත් අත්තැංකි ලබා ගැනීම පිළිබඳව යම් සාකච්ඡාවක් සිදු වුණා කියලා තමයි ප්‍රවාහන අමාත්‍යවරයා කරුණු හිලිදරව් කළේ. මොකක්ද මේ මේ හදිසියේ මේ සම්බන්ධව නැගෙන උනන්දුව? දැන් මේක මේ මැතිවරණය ආසන්නව සිදු කරන එක්තරා අන්දමකට ජනතාවට මේ රජයේ යම් ආකාරයකින් මේ සම්බන්ධව අවධානයෙන් සිටිනවා, ක්‍රියාත්මක වෙනවා, රටේ සම්පත් නැවත රටට ගන්න උනන්දු වෙනවා කියන හැඟීම ලබා දීම උදසා කරන වැඩක්ද, නැත්නම් මේක සත්‍ය වශයෙන්ම මේ සම්බන්ධයෙන් තියෙන උනන්දුව පිළිබඳව හෙළිදරව් වෙන කාරණාවක්ද? මොකක්ද මනෝජ් මෙහි තත්වය?
මේක දීර්ඝ කාලීනව සිද්ධ වෙච්චේ සාකච්ඡාවක්. ශ්‍රී ලංකාවේ කුඩාමලේ ආශ්‍රිතව තියෙන තෙල් ටැංකි පද්ධතිය ලංකාවට ආවිමත් අරගෙන ඒකෙන් ඵල ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද කියන කාරණය. මේකේ අවශ්‍යතාවය දැඩිව දැනෙන්න පටන් ගත්තේ මේ කොරෝනා කාලයේ. හේතුව මේ කොරෝනා තත්ත්වයත් එක්ක ලෝක ආර්ථිකයේ සිද්ධ වෙච්ච විපර්යාසයත් එක්ක තෙල් නිෂ්පාදනය කරන රටවල් තමන්ගේ තෙල් සම්පතේ අතිරික්තයක්, එහෙම නැත්නම් තියෙන තෙල් සම්පත විදේශයන්ට ලබා දීමට නොහැකි වූ ඉතා අඩුමිලට තෙල් ලබා දෙන උත්සාහයක්. සමහර ලාවට තෙල් වටිනාකම ඍණාගයක් දක්වා ගියා කියලා වාර්තා වුණු අවස්ථා තිබුණා. ඉතින් එවැනි මොහොතක ලංකාව වගේ සීමිත තෙල් ප්‍රමාණයක් පාවිච්චි කරන රටවල් වලට අපි ලොකු තෙල් බිලක් ගෙවනවා, ලොකු ආනයන බිලක් ගෙවනවා තෙල් සඳහා. ඉතින් මේ වගේ ආර්ථික වාසියක් තියෙන වෙලාවක අපිට ගබඩා කරලා මේ තෙල් ටික තියාගන්න පුළුවන් වුණා නම් කාලයකට ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයකට විසඳුමක් නේද කියලා සාකච්ඡා කරමින් හිටියා. ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගමත් එක්ක සාකච්ඡා කිරීමේ සූදානමක් තිබුණා, ඉන්දියාවත් එක්ක සාකච්ඡා කිරීමේ සූදානමක් තිබුණා. දැනටත් IOC සමාගමට ලැබෙන තෙල් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වලට නැවුමකින් ගෙනල්ලා ඒවා ලබා දෙනවා, ඒ තෙල් ටැංකි පාවිච්චි කරනවා අපි දකිනවා. ඉතින් මේ සංවාදයේ තවත් දිගුවක් විදිහට තමයි මේ දිනවල අපි ආයෙමත් දකින්නේ ඒ පිළිබඳ විශේෂ අමාත්‍යවරයාගේ අවධානය යොමු වෙලා තිබෙනවා. ඇත්තටම ලොකු උත්සාහයක් තිබුණා පහුගිය කාලේ පිළිබඳව, අවශ්‍යතාවයකුත් තිබුණා ඒ පිළිබඳව. ඔබ දන්නවා අපි රටක් විදිහට නැවක් වෙනකන් බලාගෙන හිටපු රටක් තෙල් ඉවර වෙලා, ඉතින් නැවක ප්‍රමාණය තෙල්ද රටක් දුවන්න තියෙන්නේ කියලා ඒ දිනවල සාකච්ඡා කළා. ඉතින් මේ තත්ත්වයන්ට පිළේමක් විදිහට තමයි මේ තෙල් ටැංකි නැවත ලබා ගන්න උත්සාහ කරන්නේ.
ඔව් හොඳයි, ඇත්තටම නිවැරදි කිරීමක් සිදු කළ යුතුයි. මේ ප්‍රවාහන අමාත්‍යවරයා නෙමෙයි, මහින්ද අමරවීර මහතා විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරයා. ඔහු මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා සමගිනුත් සාකච්ඡා කළ තිබුණා. එතනදී මාධ්‍ය මගින් විමසපු කරුණු වලට ඔහුගේ පිළිතුරු වුණේ මෙන්න මෙයයි.
තානාපතිතුමා කිව්වේ එතුමා පිළිගන්නවා මේ ගිවිසුම් අස්සම් කළ තිබුණත් මේක රජයට යම් උදව්වක් කරන්න ඕන කියලා. ඒ අනුව තානාපති කාර්යාල නිලධාරියෙකුත් ඒ වගේම අපේ නිලධාරින් එක්ක සාකච්ඡාවක් කරගෙන යනවා. මේ ටැංකිය යම් ප්‍රමාණයක් අපිට ලබා ගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
මේ කාරණ අතරතුරේදී කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධව වන අලුත් තොරතුරු දැනගන්න කැමති ශ්‍රී ලංකාවේ දැන් කොහොමද මේ වෙනකොට තියෙන තත්ත්වය?
විශේෂයෙන්ම මෑත කාලයේ අපිට වාර්තා වුණේ විදේශ රටවලින් පැමිණෙන පුද්ගලයන් කොරෝනා ආසත්‍යයෙන් බවට හඳුනා ගන්නා තත්ත්වයන්, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගන්න ආසාදිතයන්ගෙත් අඩුවක් වාර්තා වෙනවා. දැන් ඊයේ දිනේ ගත්තොත් පුද්ගලයන් දෙදෙනෙක් පමණ ඊයේ රාත්‍රිය වන විට හඳුනාගෙන තිබුණා. ඔවුන් දෙදෙනාම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත්තු කොරෝනා ආශ්‍රිත පොකුරේ සමාජිකයින්. ඊට අමතරව විදේශීය රටවල් වලින් පැමිණෙන අය කීප දෙනෙක් කොරෝනා ආශ්‍රිතයින් බවට පෞද්ගලික දිනවල තහවුරු කරගන්නවා අපි දැක්කා. ඒ අනුව ලංකාවේ කොරෝනා ආශ්‍රිතයින් සංඛ්‍යාව 2772ක් දක්වා වාර්තා වෙලා තිබෙනවා. එයින්ම 2106ක් සුවය ලැබලා තියෙනවා. මේක තමයි කොරෝනා තත්ත්වය. නමුත් කොරෝනා ආශ්‍රිතව වාර්තා වුණු අලුත්ම කාරණේ තමයි IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් හිටපු කොරෝනා රෝගියෙක් IDH රෝහලෙන් අලුයම දෙකවරට පමණ පැනලා ගිය සිද්ධියක් වාර්තා වුණා. ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඉඳපු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක්. ඒත් එක්කම විවිධ අවශ්‍යතා මත නීතිය රැහැනට අසු කරගන්න සූදානම්ව සිටි පුද්ගලයෙක්. ඔහු තමයි මේ රාත්‍රියේ පැනලා ගිහිල්ලා තිබුණේ. ඒත් එක්කම ඔහු පැන යන මාර්ගය පිළිබඳව ආරක්ෂකංශ තොරතුරු ලබාගෙන තිබුණා. කොයි කොයි ප්‍රදේශවලටද ගියේ කියලා විශේෂයෙන් නිවසකට ගිහිල්ලා ඔහු ඇඳුම මාරු කරගන්නවා අපි දැක්කා CCTV දර්ශන මත. ඊට පස්සේ පාපදියක් අරගෙන ඒ පාපදිය පැද යන අවස්ථා දැක්කා. ඉතින් මේ තැන් විෂබීජ හරණයට ලක් කරලා තිබෙනවා. මොහු නිවසකට ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන යන අවස්ථාව දුටුවා. ඒ ඇඳුම් පුච්චලා විනාශ කරා. ඊට පස්සේ කොළඹ ජාතික රෝහලසල්දී තමයි මොහුව නැවත හොයාගෙන තිබුණේ. ඉතින් දැන් ඊයේ දිනේ වන විට IDH රෝහලට ඇතුළත් කරලා නැවතත් මේ කොරෝනා ආශ්‍රිතය කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔහුත් සමග සම්බන්ධ වූ පුද්ගලයන් කීප දෙනෙකුත් නිරෝධායනයට ලක් කරලා තියෙනවා. විශේෂයෙන්ම මොහු කොළඹ ජාතික රෝහලසල්ට ගිය ත්‍රිරෝද රථයක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. ඒ ත්‍රිරෝද රථයේ පැද වූ පුද්ගලයා ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙක්ම නිරෝධායනය සඳහා යොමු කරලා තියෙනවා. ඉතින් මේක තමයි කොරෝනා සම්බන්ධයෙන් මේ වන විට අලුත් තත්ත්වය හැටියට අපිට සනාහන් කරන්න තියෙන්නේ.
අපි මීළඟට අවධානයට ලක් කරමු මේ විවිධ කාරණා සම්බන්ධව විමර්ශනය සඳහා පත් කළ තියෙන ජනාධිපති විමර්ශන කමිටු හරහා හෙළිදරව් වෙමින් පවතින තොරතුරු පිළිබඳව අපි දැන් සති කිහිපයක් තිස්සේ කතා කරමින් එනවා. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව පත් කළ තියෙන ජනාධිපති විමර්ශන කමිටු හා සමගින් එළියට එන කාරණා පිළිබඳව එතනදී අපි මීළඟට අවධානයට ලක් කරමු. මනෝජර කටුවපිටි ප්‍රහාරයේ ඒ සිදු කරපු ත්‍රස්ත සැකකරුවාගේ බිරිඳ පුලස්තිනි එසේත් නොමැතිනම් සාරා කියලා හඳුන්වන තැනැත්තියගේ DNA ගැලපුණේ නැහැ කියලා දෙමාපියන්ගේ DNA සමගින් එතරදී යම් සැකයක් ඇති වුණා කියලා අපි තොරතුරු වාර්තා කළා. පුලස්තිනි තාම ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියන කාරණාව පිළිබඳව දැන් මේ සතිය වෙනකොට අපි දැක්කා පුලස්තිනිගේ මව මේ විමර්ශන කමිටුව හමුවේ තොරතුරු හෙළිදරව් කරනවා. අපිට දැනගන්න පුළුවන් එතනදී මොනවද හෙළිදරව් වුණු විශේෂිත කාරණා කියලා.
ඔව් මේ කටුවපිටිය ප්‍රහාරය එල්ල කරපු මොහම්මදු හස්තුන්ගේ බිරිඳ තමයි පුලස්තිනි මහේන්ද්‍රන්. එම නැත්නම් ඔහු පසු හැඳින්වුවේ සාරා ජෙස්මින් කියලා. ඇයගේ මව රාසරත්නම් කවිතා කියන තැනැත්තිය පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඇය මුලින්ම හඬා වැටෙමින් සඳහන් කළේ සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් මුලින්ම තමන්ගේ දියණිය බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හැරෙව්වා කියන කාරණය. ඊට පස්සේ කටුවපිටියේ දේවස්ථානයේ ප්‍රහාරකයා විදිහට අඳුනගත්තු හස්තුන්ට විවාහ කර දුන්නා කියන කාරණය. ඊට පස්සේ සාරා කියන කාන්තාව නැවතත් විවාහයෙන් පස්සේ තමන්ගේ ගෙදරට එක්කන් ආවා. ඊට පස්සේ අබ්දුල් රාසික් නැවතත් මේ බැරිය ඔවුන් රැගෙන යන බව සඳහන් කළා. ඊට පස්සේ ටික කාලයක් ගෙදර ඉඳලා ආයෙමත් අසනීප තත්වයකට ප්‍රතිකාර ලබා ගන්න රෝහල්ට ගිය අවස්ථාවේ ඇය එකවරම හොයාගන්න බැරි වුණා. ඉන් අනතුරු ආයෙමත් පොලිසියට මේ පිළිබඳව තොරතුරු වාර්තා කරා. අබ්දුල් රාසික් දුරකථන ඇමතුමක් අරගෙන දුව තමන් ළඟ ඉන්නවා කියලා කිව්වා. ඉතින් මෙවැනි කාරණා පෞද්ගලික කාරණා හැටියට වාර්තා කළා. ඉතින් මේ අනුව එතන කියවුනේ අබ්දුල් රාසික් මේ දැරියව පාසල් දැරියක් හිටපු කාලේ අරගෙන ගිහිල්ලා ඉස්ලාම් ආගමට අරවලා හස්තුන්ට විවාහ කරලා දීලා ඉන්න අනතුරුව තමන්ගෙන් ඉවත් කරා කියන කාරණේ. කොමුණත් මේ කාන්තාව මැදපෙර දිග සේවයට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ පොලිසියට කරුණු වාර්තා කරායින් පස්සේ ඇය නැවතත් විදේශ රැකියාව සඳහා මැදපෙර දිගට ගිහිල්ලා තියෙනවා. කොමුණත් අවසාන වශයෙන් 2019 පෙබරවාරි 19 වෙනිදා මේ සාරා දුරකථන ඇමතුමක් ලබාගෙන දවස් කීපයක් යනකම් ආයෙමත් ඇමතුම් ගන්න එපා කියලා පැවසුවා කියලා ඇය සඳහන් කරනවා. එදා ඉඳලා තවමත් සාරාගේ කටහඬ හරි රූපේ හරි තමන් දැක්කේ නැති බව ඇය සඳහන් කරලා තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ සයින්ද මරුදු ප්‍රදේශයේදී මේ ක්‍රස්ත ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙච්ච සමාජිකයින් බෝම්බ පුපුරවාගෙන ජීවිත අහිමි කර ගැනීමේ සිද්ධියක් අපි දන්නවා. එතනදී තමයි සහරාණිගේ බිරිඳ සහ දරුවෙකු ආරක්ෂකයන්ස හොයාගත්තේ. කොහොම වුණත් එක්තරා දවසක මේ ප්‍රහාරයට අදාළව සාක්ෂි දෙන්න පැමිණිච්ච අවස්ථාවක සහරාණිගේ බිරිඳව හම්බ වෙච්ච වෙලාවක ඇය තමන් සමග පැවසුවාය කියලා මේ කාන්තාව කිව්වා. සාරත් මේ පිටරවීම සිදු කරගත්තු නිවසේ රැඳී සිටියා කියලා. කොමුණත් එතන සිද්ධ කරපු DNA ගැලපුණෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි තමන් ඇයට ලබා දුන්නු රත්රන් බඩුවාදී සාක්ෂි මොනවත් ඒ ස්ථානයෙන් හොයාගන්න හම්බුනෙත් නැහැ කියලා ඇය මේ කොමිසම හමුවේ සඳහන් කරලා තිබුණා. ඊට අමතරව අපි දැක්කා පහුගිය ජනාධිපතිතුමාගේ ජනාධිපති ලේකම් විදියට කටයුතු කරපු PB අබේකෝන් මහත්මයාත් මේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඒත් ඔහු මෙහිදී සඳහන් කරේ ජනාධිපති ලේකම්වරයා විදියට කටයුතු කරපු 2015 ඉඳලා 2017 දක්වා කාලය ඇතුලේ සිද්ධ වෙච්ච ක්‍රියාදාමයන් පිළිබඳව ඔහු එයිද කිව්වේ. සතිපතා ආරක්ෂක කවුන්සිලයේ රැස් වුණත් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලු තිබුණේ නැති නිසා සතිපතා ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම සිදු නොවුණු බව, ආරක්ෂක අංශත් බුද්ධි ප්‍රධානිනුත් ජාතික ආරක්ෂක කවුන්සිලයේ සතිපතා පවත්වන්න කියලා ඉල්ලීම් කළා. හිටපු ජනාධිපතිවරයා සහ ග්‍රාමාත්‍යවරයා ඔවුන් දෙදෙනගේ එකඟතාව මත මේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ සතිපතා රැස්ුනේ නැහැ කියලා ඔහු සඳහන් කළා. විශේෂයෙන් එක රැස්වීමක් පැවැත්විලා ඊළඟ රැස්වීමට දිනය තීරණය කරත් සමහර අවස්ථාවලදී ආරක්ෂක කවුන්සිලයේ පවත්වන්න හිටපු ජනාධිපතිතුමාගෙන් දිනයක් ලබා ගැනීමට පවා සිදු වුණා කියලා ඔහු එහිදී සඳහන් කරලා තියෙනවා. මේ ජාතික ආරක්ෂාවට බලපෑමක් ඇති වෙලා තියෙන පුර්කාව පැළඳීම පිළිබඳව බුද්ධි අංශ ආරක්ෂක කවුන්සිලයට දැනුම් දුන්නත් ඒව නවත්වන්න පියවර ගත්තේ නැහැ කියලා සඳහන් කරලා තිබුණා. ඒකට හේතුවක් විදිහට යහපාලන මූලධර්ම වලට සහ මේ ආගමික ජාතික සංහිඳියාවට බාධාවක් නොවන විදිහට එම පරීක්ෂණ කරන්න කියලා උපදෙස් ලැබුණු බවත් ජනාධිපති ලේකම්වරයා සඳහන් කරලා තිබුණා. විශේෂයෙන්ම රාජ්‍ය බුද්ධි සේවයෙන් හම්බ වෙච්චි තොරතුරුත් එක්ක සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී කණ්ඩායම් වල ප්‍රබල සමාජිකයෙක් වෙච්චි ආමි මොහිදීන් හොයන්න 2019 මාර්තු 7 වෙනිදා පාසි කුඩා වෙත පොලිස් නිලධාරීන් ගිය බව ඒ සිද්ධ වෙච්ච කාරණා පිළිබඳවත් ඔහු සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඒත් එක්කම මෙවැනි කාරණා මත පිබී අබේකෝන් මහත්මය සඳහන් කරලා තිබුණේ විශේෂයෙන්ම යහපාලන ක්‍රියාදාමය ඇතුළේ ක්‍රියාත්මක වීම එතරම් ආරක්ෂක ගැටලුවක් තිබෙන බව මේ සමාජිකයන් විශ්වාස නොකිරීම මත සතිපතා ආරක්ෂක කවුන්සිලයේ රැස් නොවීම වැනි ප්‍රශ්නගත කාරණා පිළිබඳව පිබී අබේකෝන් හිටපු ජනාධිපති ලේකම්වරයා මේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කරලා තිබුණා.
මේ වගේ තවත් කමිටුවක් කරහා තොරතුරු හෙළිදරව් වෙමින් පවතිනවා ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ සිදුවන ආයතන ක්‍රියාදාම පිළිබඳව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කාර්යසාධක කමිටුවක් හරහා මේ තොරතුරු මේ වෙනකොට හෙළිදරව් වෙමින් පවතිනවා. අපි විටින් විට මේ සම්බන්ධව තොරතුරුත් ඔබ වෙත ගෙන ආවා. බන්ධනාගාරය තුළ සිදුවන ආයතන දුරකථන පරිහරණය කිරීම, බන්ධනාගාරය තුළ සිදුවේ සිට මෙහෙවනු ලබන යම් යම් මිනිමැරුම්, මද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු, මේ වගේ තොරතුරු සම්බන්ධයෙන් විශාල වශයෙන් කරුණු හෙළිදරව් වෙමින් පවතින කාලවකවානුවක් මේ කාර්යසාධක බලකාය හරහා. මේ සතිය වෙනකොට මොනවද මේ සම්බන්ධයෙන් වාර්තාවන අලුත් තොරතුරු මනෝජ්?
විශේෂයෙන්ම මේ බන්ධනාගාරය ඇතුළේ සිද්ධ වන ආයතන ක්‍රියා වැළැක්වීමට ගන්න ක්‍රියාදාම මාලාවේ තවත් එක් සිදුවීමක් හැටියට අපි දැක්කා. වැඩසටහනකට ලක් වෙලා ඉන්න මීගමු බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ, ප්‍රධාන ජේලර් වරුන් විදිහට හිටපු සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න සහ ජේලර් කාලිංග කළුවක්කල මේ අය අත්අඩංගුවට ගන්න කියලා නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දීලා තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහයට ගැනන වැරදි සිද්ධ කරලා තියෙන බව අනාවරණය වෙලා තියෙන නිසා මේ සැකකරුවෝ අධිකරණය මගින් වරෙන්තුවක් ලබා ගන්න කියලා, මේ සැකකරුවෝ අත්අඩංගුවට ගන්න අධිකරණය මගින් වරෙන්තුවක් ලබා ගන්න කියලා තමයි නීතිපතිවරයා උපදෙස් දීලා තිබුණේ. කොමුණත් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගන්න එක වළක්වන්න කියලා රීපෙට් සමක් ඉදිරිපත් කරලා තිබුණා අභියාචනා අධිකරණයට. ඔබේ අර ශීතකරණයක් රැඳවියකු පාවිච්චි කිරීම ඇතුළු සිද්ධියක් මුල් කරගෙන තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරන්නේ. එහිඳ තමන්ව ස්ථාන කීපයකට මාරු කිරීම සිද්ධ කරා. එහිඳ තමන්ව මේ කාරණා මත අත්අඩංගුවට ගැනීම වළක්වන්න කියලා තමයි අභියාචනා අධිකරණයට රීපෙට් සමක් ඉදිරිපත් කරලා තිබුණේ. කොමුණත් මේ රීපෙට් සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්න නීතිපතිවරයා අභියාචනා අධිකරණයේ හැම මූලික විරෝධතා ගොනු කරලා තිබුණා. ඊට පස්සේ අපි දැක්කා පහුගිය 25 වෙනිදා මේ වැඩසටහනකට ලක් වෙලා හිටපු අත්අඩංගුවට ගන්න කියපු මීගමු බන්ධනාගාරයේ ජේල කාලිංග කළුවක්ගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරා. එහිදී ඔහුව රඳවගෙන ප්‍රශ්න කරන්න අවසර ලබා දීලා තිබුණා. කොමුණත් බන්ධනාගාර කොමසාරිස් ජනරල් අන්වරයා සඳහන් කරේ මේ ලබල දුන්නු නියෝගය මත මේ නිලධාරීන් පොලිසිය අත්අඩංගුවට ගත්තට පස්සේ ඔවුන්ගේ වැඩසටහනම් කරනවා කියලා, වැඩසටහනකට ලක් කරනවා කියලා සඳහන් කරලා තිබුණා. ඉතින් මේක තමයි දැනට තත්ත්වය. බිංගමෝ බන්ධනාගාරයේ මහ පරිමාණයෙන් රැඳවියන් ආයතන දේවල් පාවිච්චි කිරීම, තහනම් භාණ්ඩ පාවිච්චි කිරීම පහුගිය දිනවල වැඩි වශයෙන් වාර්තා වුණා. ඒ සිද්ධියට අදාළව තමයි මේ අත්අඩංගුවට ගැනීම කරන්න කියලා කිව්වේ එක් ජේලවරයෙක් බහර වෙලා තිබුණේ.
පසුගිය කාලේ ශ්‍රී ලංකාව තුළ විශේෂ කතාබහට සහ අවධානයට ලක් වුණු කාරණාවක් තිබුණා. ඒ තමයි කුරුණෑගල අර බුවනෙකබා රජ සමයට අයත් කාලයේදී බුවනෙකබා රජතුමන් විසින් පිහිටවන ලද මේ පෞරාණික වටිනාකමක් සහිත රාජසභා මණ්ඩපය කඩාබිඳ හෙලීම හා සම්බන්ධව වන කාරණාව. දැන් ඒක විමර්ශනයට කමිටුවක් පත් කළා. විමර්ශන වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට බාර දුන්නා කියලත් අපිට තොරතුරු වාර්තා වුණා. මොනවද මේ වාර්තාවේ ඇතුළත් කරුණු, මොනවද ඒකින් හොයාගත්ත කරුණු මනෝජ්?
ඔව්, දැන් මේ පිළිබඳව සොයා බලන්න කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ අන්තර්කාලීන වාර්තාව පහුගිය 22 වෙනිදා අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට බාර දුන්නා. මේ වාර්තාවෙන් යෝජනා පහක් ඉදිරිපත් කරලා තිබුණා. මෙහිදී කියවිලා තිබුණේ මේ ගොඩනැගිලි ඉදිරිපත් පස කොටසේ හානි වෙලා තියෙන්නේ පියස්සේ කොටසකට, ඒ වගේම ජනේලයකට. ඒ නිසා මේ කොටස් පුරා විද්‍යාත්මකව සංරක්ෂණය කරන්න හැකියාව තියෙනවා. මුළුමනින්ම විනාශ වෙලා තියෙන පිටුපස කොටසේ දැව බාල්ක හා ගඩොල් ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය සුරක්ෂිතව තියෙනවා. ඒ හින්දා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විස්තරාත්මකව වාර්තාගත කරලා තියෙන නිසා මේ කාරණා සංරක්ෂණ සැලසුම් සකස් කරලා තියෙන නිසා මේ පැරණි කොටස නැවත යථාවත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා මේ පැරණි ගොඩනැගිල්ල හරිනමින් සංරක්ෂණය කළ යුතුයි කියන කාරණය, මේ ගොඩනැගිල්ල පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පවරගත යුතුයි කියන කාරණය, මේ ස්ථානය පුළුල් කිරීමේ සැලසුම් සංශෝධනය කරන්න කියලා මාර්ග සංවර්ධන අධිකාරියට යෝජනා කිරීම, මේ සිද්ධියට මේ විනාශයට වක්‍ය ව්‍යුත්පන්න නීතිමය පියවර ගැනීම, විනාශයට වක්‍ය යුතු ආයතන හෝ පුද්ගලයින් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම, මේ කාරණා පහ මේ අන්තර්කාලීන වාර්තා භාර දෙමින් යෝජනා කරලා තිබුණා. කොමුණත් මේ ගොඩනැගිල්ල මේ කඩාබිඳ දාලා තියෙන කොටසට ඇතුළු වීමට ඉඩ නොදෙමින් නීතිපතිවරයා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අරගෙන තියෙනවා. ඒ අනුව කුරුණෑගල නගරාධිපතිවරයාට, නියෝජ්‍ය නගරාධිපතිවරයාට, නගර සභා මන්ත්‍රීවරුන්, නගර සභා කොමසාරි, ඉංජිනේරුවරයා නගර සභාවේ, නගර සභාවේ කාර්ය මණ්ඩලයේ ඔවුන්ගේ නියෝජිතයෝ මේ කිසි කෙනෙකුට මේ ස්ථානයට ඇතුල් වීමට නොහැකි වන ලෙස නියෝගයක් ලබාගෙන තිබෙනවා නීතිපතිවරයා. ඒත් එක්කම මේ ගොඩනැගිල්ල කඩාබිඳ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යන්න කියලා නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දීලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අන්තර්කාලීන වාර්තාවක් තමයි දැනට ලබා දීලා තියෙන්නේ.
අද සාකච්ඡාව අවසානයේදී තවත් විශේෂිත කාරණාවක් කෙරෙහි අවධානය යොමු කරමින් මේ පිළිබඳව වැඩිදුර විස්තර ඔබෙන් දැනගන්න කැමතියි මනෝජ්. අපි දන්නවා මීට වසර 33කට කලින්, ඒ කියන්නේ 1987 වසරේ ජූනි මාසයේ දෙවනිදා ඉතාමත්ම ඛේදනීය සිදුවීමක් සිදු වුණා ශ්‍රී ලංකාවේ පැවති යුද්ධ සමයේදී. නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාව ප්‍රදේශය ආශ්‍රිතව භික්ෂූන් 33 දෙනෙකු ඝාතනයට ලක් කරමින් LTT සංවිධානයේ සිදු කරපු ඒ අමානුෂික ඝාතන ක්‍රියාවලිය අපි කොයි කාරුත් දන්නවා. මින් එක් භික්ෂුවක් දිවි ගලවා ගත්තා. උන්වහන්සේ තාමත් ජීවතුන් අතර සිටිනවා. උන්වහන්සේ විසින් පෙත්සමක් ගොනු කරලා තියෙනවා. මේ අරන්තලා භික්ෂු ඝාතනයට සම්බන්ධ යම් කිසි වූ කෙනෙක් තාමත් ඉතිරි වෙලා ඉන්නවා නම් ඔවුනට අවශ්‍ය වන නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. මෙවැනි වූ සිදුවීමක් ඇයි මේ හදිස්සියේ මෙතරම් කාලයක් ගිහිල්ලා, සහ මෙහි මූලික පරමාර්ථය වෙන්නට පුළුවන් වෙන්නේ මොකක්ද මනෝජ්? සහ දැන් මේ 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 ඉල්ලීමට මේ වෙනකොට මොනවා හරි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද කියලාත් අපි දැනගන්න කැමතියි.
ඔව්, මේ අරන්තලාවේ භික්ෂු ඝාතන සිද්ධියට සම්බන්ධව දැනට ජීවතුන් අතර සිටින ඕනම පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා පෙත්සම ගොනු කරා අද උල්පත බුද්ධසාර ස්වාමීන් වහන්සේ. මේට අමතරව රුපියල් මිලියන 20ක වන්දි මුදලකුත් මේ පෙත්සම් කාර පාර්ශවයේ ඉල්ලලා තියෙනවා. මේ පෙත්සම මග උත්තරකරුවන් විදිහට නම් කරලා තියෙන්නේ වැඩබලන පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා. මේ 1987 අවුරුද්දේ සිද්ධ වුණු අරන්තලා භික්ෂු ඝාතනයේදී බරපතල තුවාල ලැබලා දිවි බේරගත්තු ස්වාමින් වහන්සේ තමයි මේ ආදාවුල්පත බුද්ධසාරීමයන් කියලා කියන්නේ. උන්වහන්සේ ගොනු කරපු මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන නොවැම්බර් 12 වෙනිදා සලකා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. ජයන්ත ජයසූරිය අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ තමයි මේ පෙත්සම කැඳෙව්වේ. මේ පෙත්සම කැඳවපු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී හිටපු රජයේ නීතිඥවරිය විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා හිටියා. පෙත්සමට අදාළව පොලිසියේ උපදෙස් මේ පෙත්සම විභාග කරපු දිනේ උදෑසන ලැබුණු නිසා ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන්න කියලා. ඒ අනුව බග උත්තර කරුගන්ගේ විරෝධතා සැප්තැම්බර් 30 වෙනිදා වෙන විට ගොනු කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. මේ සිද්ධිය නැවත මතුවුණේ අපි දන්නවා අර කරුණාම්මාන් දේශපාලන වේදිකාවේදී කරපු ප්‍රකාශය, අරන්තලා භික්ෂු ඝාතනයට LTT සංවිධානයේ ක්‍රියාකාරීකෙකු වෙලා හිටපු කරුණාම්මාන්ටත් සමාජයේ ඇඟිල්ල දිගු වෙනවා. ඉතින් මේකත් මේ කාරණාවත් පදනම් කරගෙන තමයි මේ පෙත්සම ගොනු කිරීම සිද්ධ වන්නට ඇත්තේ.
හොඳයි මනෝජ්, එමනම් අපි ස්තුතිවන්ත වෙනවා මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ වාර්තාවන උණුසුම කාරණා සමාලෝචනයේට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් ලබන සතියේ අපි සම්බන්ධ වෙමු. මැතිවරණයත් බොහොම ආසන්නයේ තියෙන කාලවකවානුවක් ලබන සතියේ සඳුදා උණුසුම් කාරණා අපිට කතා බහ කරන්න තියෙවි කියලාත් අපි අපේක්ෂා කරනවා. බොහොම ස්තුති මනෝජ්. එහෙමනම් ලබන සතියේ සඳුදා නැවතත් අපි හමු වෙමු. ආයිබෝවන්.
බොහොම ස්තුති දිලුක්ෂි. ආයිබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.